අපි දැන් මෙහෙමයි ලෞකික තත්ත්වයේ ඉඳන් තමයි මේක ඇනලයිස් කර කර බලන්න ඕනේ. මේ දකින්නේ මොකද්ද කියන එක. එතකොට ඇහෙන් දකිනවා කියන්නේ ඇත්තටම එළියේ තියෙන දෙයද නැත්නම් ඇහැ හදලා දෙන එකද? ඇහැ හදලා දෙන වර්ණ සටහනනේ. නැත්නම් ඇහැ නැති වුණත් දකින්න පුළුවන් වෙන්න ඕනේනේ. එහෙම බෑ කියන්නේ ඇහැ හදලා දෙන එකමයි දකින්. නේ? එතකොට ඇහැ හදලා දෙන්නේ සතර මහා ධාතු වෙන්න බෑනේ ඇහැ තුලේ ඉන්නේ. ඔව්, ඒ හැදෙන මට්ටම වෙනස් වෙන්න පුළුවන් ඇහි මට්ටමයි. ඒකයි කියන්නේ ඇහැ හදලා දෙන එකයි දකින්නේ. ඇහි පෙනීමේ අඩුවක් තිබුණා නම් ඒ මට්ටමට හැදෙන වර්ණ සටහන තමයි එයාට පේන්නේ. නේද? මේ කණ්ණාඩිය දැම්මහම අර හැදෙන එක වෙනස් වෙනවා. ඇහි අඩුවක් තියෙනකොට අපි නේද කණ්ණාඩියක් දාන්නේ ඒත් මේ වර්ණ සටහන ඇතුලේ වර්ණ සටහනනේ වෙනස් කරන්නේ. ඒකෙනුත් තේරෙනවා ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බය තමයි දැකලා තියෙන්නේ. නේද? එළියක පේනවනේ අපි කණ්ණාඩි දාන්න ඕනේ. කෙලින්ම නේද? ඇහි හැදෙන එක දකින්න හින්දා තමයි, ඒ කියන්නේ ඒක ඇහි හැකියාව මත. ඒ වෙයි එක එක්කනට වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් එකම දේ පේනවා කිව්වට එක එක්කෙනාගේ ඇහි හැදුන ප්‍රතිබිම්බේ වෙනස්කම් ගොඩක් තියෙනවා. නේද? අපිට පුළුවන් නම් ওই ප්‍රතිබිම්බ ටික ප්‍රොජෙක්ට් කරන්න එක එක්කෙනාගේ ඇහි හැදෙන. නේද? ඒවා සමාන වෙන්නේ නැහැ කවදාවත්. මොකද එක එක ඇහි හැකියාව වෙනස්. නෑ මෙහෙමයි මනසින් වර්ණය හදන්න බෑ. වර්ණය දකින්න, ඒ කියන්නේ හදන්න පුළුවන්. ඒ මොහොතේ ඇහෙන් පෙන්නන එකද කියලා දන්නේ නෑ. මනසෙන් මොකක් හරි වර්ණයක් හිතා ගන්න පුළුවන්. ඒ වුණාට ඇහැ පේන්නේ නැත්නම් එළියේ දෙන්නේ නැහැ. දැන් ඒ පේන්න කලින් තිබුණේ ඒවා ඉන්නේ. මෙයා දැන් එක හිතා ගන්න. ඒ ගබඩා කරගෙන ඉන්නේ. දැන් එයා සඳ වෙන්න කලින් අපි හිතමු මේ බිත්තිය කොළපාටයි කියලා දන්නවා. ඊට පස්සේ එයා දිගටම හිතන්නේ ওই බිත්තිය කොළපාටයි. මේක සුදු වෙලා ගින් තිබුණා. එයාට ඒක පේන්නේ නැහැ. දැනගන්න බෑ. ඒකට අන්තිමට ඇහින් දකපු එක තමයි එයා මතක් කර කර, ඒ කියන්නේ මනසෙන් හදනවා කියන්නේ ආයෙ මතක් කරන. සංඥාව ඉතුරු කරගත්තු එක ආයෙ මතක් කරන. ඒක දැන් ඇත්ත ඇති ඇති නෙවෙයි. ඔව්. අපි හිතෙන් දැන් අන්න ඕක තමයි. දැන් අපි ඇත්තටම ඇහෙන් දකින්නවා කිව්වට ඇහැට දකින්න බෑ. ඇහැට පුළුවන් ඔය වර්ණ රටාන හදලා දෙන්න විතරයි. හරි.
මනසෙන් තමයි
දකින්නේ.
ඒ ඔය පොඩි කාලේ දැකපු කෙනෙක් සමහරකට ඊට පස්සේ නොදැක හිටියත්
අපිට අපි හිතාගෙන ඉන්නේ යා මේ වගේ කියලා. ආයි දකින්නකම්. නේද? කවුරු හරි පිට රට ගියා නම් එහෙම. එයා එනකම් අර දකින්නකම් අර පරණ රූපෙම තමයි හිතේ
තියෙන්නේ.
එතකොට තමයි දැක්කම මේ වෙනස් වෙලා නේ. වෙනස් වෙලා නේ කියන්නේ අපේ හිතේ තියෙන එක නෙමෙයි දැන් තියෙන්නේ. ඔව්.
කාලෙකින් දැකපු කෙනෙක්.
ඔව්. එයා නෙමෙයි වෙනස් වෙලා තියෙන්නේ. අපේ රූපේ වෙනස් වෙලා තියෙන්නේ. අපි හදාගෙන තියෙන සංඥාව නෙමෙයි දැන් තියෙන්නේ. එහෙනම් අපි කියනවා වෙනස් වෙලා කියලා. ඒ එතනත් අපි හිතේ හදන එක එළියට අර ධාතුවට අයිති කරනවා කියන එක අපිට පේන්නේ. හිතේ නාම ධර්ම ටික නේද? බාහිර රූපෙට අයිති කරන. ගැට ගන්න. එතකොට අපි දැන් ඇහෙන් දකින්නවා කියුවට ඇහැ කියන්නේ නිකන් උපකරණයක් වගේ. ඔව් ටෙලස්කෝප් එකක් වගේ කියලා හිතන්න. ඒකට දකින්න බෑනේ. නැත්නම් මයික්‍රොස්කෝප් එකක් අර. ඒකට පුළුවන් ප්‍රතිබිම්බය හදලා දෙන්න.
නේද?
බලන්න වෙනම ඇක් තියෙනවා. උපකරණයට දකින්න බෑ. උපකරණයට මොනවා හරි හදලා දෙන්න පුළුවන්. නේද? ඒකේ ඇහැ කියන්නේ ඒ වගේ උපකරණයක්. ඇහැට මොනවා හරි සකස් කරලා දෙන්න පුළුවන්. ඇහැ දන්නේ නැහැ මං හදලා දුන්නේ මොකද්ද කියලා. දැන් කන්නාඩි දන්නේ නැහැ නේ මොන ප්‍රතිබිම්බද දැන් හැදිලා තියෙන්නේ කියලා. ඒක උපකරණයක් කියලා. නේද? එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා උපකරණ ටිකක් විතරයි. ඒවට හැකියාව නැහැ අරමුණු විඳින්න. ඔක අහනවා එක්කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන්
අහනවා.
ඔව්. දැන් එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහන උන්නාබ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා මේ ආයතන ටික ඒවයි ගෝචරනානත්වයක් තියෙනවා. මේක තේරෙනා නේද? ඇහැට ගෝචර වෙන එක කනට ගෝචර නෑ. කනට ගෝචර එක ඇහැට ගෝචර නෑ. ඒතකොට ගෝචරනානත්වයක් තියෙනවා. නේද? ඇහැට නම් රූප මිසක් ඇහැට ශබ්ද ඇහෙන්නේ නෑ. කනට නම් ශබ්ද මිසක් කනට බෑ රූප දැකෙන්නේ. ඒතකොට ගෝචරනානත්වයක් තියෙනවා. ඒවයි විෂය වෙනස්. ඒවට විෂය වෙනස්. ගෝචරනානත්වයක් තියෙන නානා විෂයානි නානා ගෝචරානි මෙන්න මේ ආයතන පහට හරි ඇහැ කන නාසය දිව ශරීරය කියන පහට අරමුණු විඳින්නත් බැ කියලා එයා කියනවා. අරමුණු අරන් දුන්නට ඒවා විඳින්න බැ. හරි එතකොට ඒවට පිළිසරණ වෙන්නේ කවුද කියලා අහනවා. මේ ආයතන පහට පිලිසරණ ඔව් කවුද කියලා අහනවා. එතකොට පිලිසරණ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා මනස කියලා. ඒ කියන්නේ මනස නැත්තම් මේ වයින් කිසිම වැඩක් නැහැ. දැන් මේ උපකරණේ තිබුණාට බලන්න කෙනෙක් නැත්තම් වැඩක් නැහැ නේද? දැන් ගෙදර ටීවී එක දාලා ආවට කවුරුත් බලන්නේ නැත්තම් අන්න ඒ වගේ වැඩක් වෙනවා. දැන් පිලිසරණ වෙන්නේ මනස. ප්‍රයෝජනේ ගන්නෙ මනස. කියන්නේ අරමුණු විඳින්නේ මනස. දැන් ඔන්න ඕක තේරුම් ගත්තොත් අර ආයතන පහෙන්ම මිදෙන්න පුළුවන්. ඒ ආයතන පහටම උත් කරන්න බෑ. ඔහේ කියන්නේ අරමුණු හදලා දෙනවා මිසක් ඒවා විඳින්න බෑ. හදලා දෙන එක දකින්න පුළුවන් මනසට විතරයි. මනස නැත්තම්
දැන් බාහිර ප්‍රත්‍යක්ෂය අපි ආයතනයක් ළඟින් මොකක්ද හැකියුක හැකියි.
ඔව්.
කියන එකට බාහිර ප්‍රත්‍යක්ෂයෙන් කිසි වර්ණකතාවක් ආවොත්නේ හදලා දෙන්නේ.
ඔව්. එහෙම අපි හිතනවා. හරි.
ඒක රසුණත් එහෙමනේ. ඉතින් රස කියන එක අපිට
හින්දා. ඔව් දැන් උපකරණයකින් මොනවා හරි හැදෙන්නත් මොනවා හරි ඕනේ. හරි. ඒ වුණාට දැන් අපිට ඒක අහුවෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ උපකරණයට. නේද? දැන් ටීවී එකෙන් රූප හැදුවට ඒකේ තරංග මොනව හරි එනවා නම් ඒක ටීවී එකට අහුවෙනවා විතරක් අපිට අහුවෙන්නේ නැහැ. නේද?
ඒ උපකරණයෙන් තමයි
ඒක. ඒක උපකරණේ වැඩ. ඒක
ටියුන්
වෙන්නේ නැහැ. ටියුන් වෙන්නේ නැහැ. රේඩියෝ එක දැම්මොත් අපිට සද්දය ඇහෙනවා මිස ඒක ගත්තේ මොන තරංගද කියන එක අපි දන්නේ නැහැ. ඒක උපකරණ සාධාරණයි. ඒ වගේ ඇහැ රූපේ හදන්න මොනහරි හේතු වෙලා තියෙනවා. ඒකත් පටිච්ච සමුප්පන්න. හේතු යතුන් නැත්තම්
හැදෙන්නේ
නැහැ. එතනත් පටිච්ච සමුප්පන්න. ඒකයි මේ ඇහැ කියන්නේත් පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඇහෙන් පෙන්නන රූපත් පටිච්ච සමුප්පන්න ධර්මතාවය. හරි? මම ඉස්සෙල්ලා කිව්වේ ඇහත් පටිච්ච සමුප්පන්නයි රූපත් පටිච්ච සමුප්පන්නයි සද්දත් එහෙමයි සද්දත් පටිච්ච සමුප්පන්නයි කනත් පටිච්ච සමුප්පන්නයි
මොකක්ද
කියන්නේ පටිච්ච සම්පන්නයි ඔව් මොනවාම හරි දෙයක් ගැන අපි කතා කළොත් ඒක පටිච්ච සමුප්පන්නයි සංකතයි පටිච්ච සමුප්පන්නයි අපි පටිච්ච සමුප්පන්න බව දකින්නේ මොකද පටිච්ච සමුප්පන්න බව දැක්කොත් නිත්‍ය කරන්න බෑනේ නේ තියනවා කියලා ගන්න බෑනේ. දැන් වැඩේ
තියෙන්නේ
නදන්න හින්දා තමයි අපි ඕක නිත්‍ය කරලා කාලෙට අහු වෙලා. අතීතෙත් තියනවා දැනුත් තියනවා නේද? කාලය හදාගන්නෙත් අපි. ඒ පටිච්ච සමුප්පන්න බව නදන්න හින්දා. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් කාලය කියලා දෙයක් පිහිටන්නේ නැහැ. අතීත අනාගත දැම්මොත් මේ කාලය කියලා දෙයක් තියෙනවා. ඒක දාන්නේ අපි මේක ඇත්ත ඇති හැටි නොදන්න හින්දා.
ඒ කියන්නේ සම්ම මොකටද අපිට සති සම්පන්න
වෙනවා.
හැමදේම
ඔව්.
ඈ? හැමදේම නේද? එහෙනම් පටිච්ච සමුප්පන්න ස්වභාවයක් තියෙන හින්දා අපි මොහතවල් හදන. හරියට කිව්වොත් හැම මොහතේම පටිච්ච සම්පන්න. ඒ අපි ලෝකෙට ආйти පැත්තෙන් කියන්නේ. ඔක ඇත්ත தත්ත්වේ තමයි. පටිච්ච සමුප්පන්න බව නොදන්න හින්දා අපි ওই මොහතක් ගැන කතා කරමු. ධර්මතාවයි පටිච්ච සමුප්පන්න. දැන් මේක කියන්න වෙන්නේ අපිට ලෝකෙට ආйти මට්ටමින්. එතකොට අපිට කියන්න වෙන්නේ මේ මොහොතේත් ඕක පටිච්ච සමුප්පන්නයි. ඒවා ඔක්කොම දැන් මෙතන නিত্য සංඥාව මතයි ওই කතා කරන ටික
පිහිටන්නේ.
ඔව් ස්වභාවය කියන එක පටිච්ච සමුප්පන්න ස්වභාවය. කියන්නේ හේතු යෙදෙනකොට ඵලය. ඉනස්මින් සති ඉදං හෝති. හේතු යෙදුනේ නැත්නම් ඵලයක් නැහැ. ඉනස්මින් අසති ඉදං නහෝති. ඉනස්මින් සති ඉදං හෝති. ඉනස්මින් අසති. සතියේ විරුද්ධකත තිබ්බේ නැත්නම් ඉදං නහෝති. සලා හෝති කියප එක දන්න නහෝති. පිටින් හරි පැටිච්ච සම්පන්නව. දැන්
අපි දැන් ස්වභාවික කියලා කියන්නේ
දැන් මේක නැහැ. එහෙම ගන්න. අපි හදාගත්තු ඒ. අපි හදාගත්තු ස්වභාවයට ගැලපෙනව නම් ස්වභාවිකයි. ඔව්.
ඊළඟට
ස්වභාවික කියන්නේ ඔව්. ඊයේ පෙරේදා හොඳ සාකච්ඡාවක් මේ නාට්‍ය ගැන මොනවාද? ෆිල්ම්ස් ගැන ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ගැන මොකද්ද ගිහින් කවුද ගිහින් පිටරට ගිහින් ඉගෙනගෙන ඇවිල්ලා කතා කරනවා දැන් realistic කියන එක තාත්විකයි කියන එක. ඒ තාත්විකයි කියන එකත් අපි හදාගත්තා. මොකද්ද මේ ඇත්ත ඇති හැටි කියන එකත් අපි හදාගත්තු එකට සාපේක්ෂව අපි ඇත්ත කරගෙන බලන්න.
නැත්තම්
ඒක ලස්සනට කිව්වයි. අපි තාත්විකයි කියන්නේත් අපි හදාගත්තු විදිහට එකඟ නම් තාත්විකය. ඒකම වෙන විදිහකට හිතර කෙනෙකුට ඒක තාත්වික නෑ. ඔව්. 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 මේ කියන්නේ අපේ කල්චර් එකට ගැලපෙන එකක් නම් අපිට තාත්වික. වෙන කල්චර් එකක කෙනෙකුට ඒක අතාත්විකයි. නේද? දැන් වෙන රටක එකක් අපිට ගැලපෙන්නේ නෑ. අපිට ඒකට අතාත්වික වෙන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒකත් අපි හදාගත්තු එකක් කියලා අපි දන්නේ. රාමුවක් හදාගෙන ඒක තුල ඉඳන් තමයි අපි බලන්නේ.
පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි රූපය අනිත්‍යයි කියන එක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. ඒක දැන් සද්දන්නේ සරලයි හරියි.
මොකද්ද අපි දන්න අනිත්‍ය? රූපේ තියනවා ඕක වෙනස් වෙනවා. නේ එනේ දන්නවා කිව්වේ හැම රූපෙම වෙනස් වෙනවා.
ඒක අපි නෑ මට වුණ අර යන්ත්‍ර බාහිර කියන කන්ටෙක්ට් එක සම්බන්ධ කරලා.
ඔව්.
මේ අනිත්‍ය කියනවා නම් දැන් භෞතිකවක
දැන් අනිත්‍ය කියලා ඔයා අදහස් කරන්නේ මොකද්ද?
ඔව්. අනිත්‍ය කියන එකෙන් මතන
අපි රූපේ වෙනස් වෙනවා කියන්නේ
අර දෙපැත්තක් කියලා.
නෑ ඒක තමයි. දැන් ඔය රූපේ අභ්‍යන්තර හරි බාහිර හරි ඔක අනිත්‍යයි කිව්වනේ.
ඔව්.
අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද?
අනිත්‍ය කියන එක يعني
අනිත්‍ය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා මං අහන්නේ.
ඇතිවීම නැතිවීම පැවති. Sorry.
වෙනස් වීම. වෙනස් වීමනේ. ඒක තමයි මං
කියන්නේ.
ඒක එක තේරුම. හරි ඒකෙන් කතා කරමු. ඔව්.
භෞතික විද්‍යාවට උඩට ඔකට හැදිලා කරන්නේ.
පුළුවන්.
භෞතික වශයෙන්.
ඒ වෙනස් වීම පුළුවන්.
ඒගොල්ලෝ කියනවා දැන් අපි මිනිස්සේ කෙනෙක් ගත්තත් අපි ආදරය කරන කෙනෙක් වෙනකත්ත එයා උපදිනවා අපිට
කාලයක් ඉන්නව නැති වෙනවා.
දැන් අපි මරණයකට දුන්නා කියන්නේ ඒකනේ.
ඔව්.
සියලු දේ අනිත්‍යයි කියලා හිත හදාගන්න කියලා.
ඔව්.
හැබැයි එතන අපි හැම වෙලේම භෞතික දෙයක් ගැන ඒ කියන්නේ අර බාහිර කියලා කියන එකක් ගැන තමයි අපි එතන කියන්නේ අනිත්‍ය.
ඔව්. ඔව්. ඒකම තමයි මම කිව්වේ ඕකට කියන්නේ ලෝකෙට ආйти අනිත්‍ය.
ඔව්.
හරි. ඒ කියන්නේ ලෝකෙට ආйти අනිත්‍ය තව විදිහකට කිව්වොත් දෙයක් තියෙනවා ඒක වෙනස් වෙනවා. හරි
එතෙන්ද පුදුරජන් මහන්සිය අවශ්‍ය නැහැ ඉතින් තේරුම් ගන්න
නැහැ නැහැ
ඒක
භෞතිකව පුළුවන් භෞතික ඔය අයින්ස්ටයින්ලා නීල් බෝලා ගිහින් ඔය ඉලෙක්ට්‍රෝන නේද එක මොහොතක දකින දේ තව මොහොතක උතන දකින්න බෑ. ඒ තරම් වෙනස් වීමක් හොයාගත්තා. ඊළඟට ඔය ක්වොන්ටම් තියරි වල එහෙම නැත්නම් අර ශක්තියක් වේව් එකක් ගත්තහම එක මොහොතක දකින දේ ආයතන දකින්න බෑ. ඔය කතාව කිව්වා. ඒ අනිත්‍ය දැක්කා. හැබැයි ඒගොල්ලෝ අනිත්‍ය කතා කරලා තියෙන දේක. තේරෙනවද? ඔන්න ඔතන තමයි බුදුදහමේ මේකේ වෙනස. ඒ අනිත්‍ය දැක්කට සෝවන් වෙන්න බෑ. මොකද ඒ ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ලෝකෙට අයිති දේ. තියෙන දේ වෙනස්. දැන් මෙතන අනිත්‍ය කියන්නේ ගැඹුරින් කියන්නේ ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයේදී කියන්නේ නිත්‍ය කරන්න බැරි කමෙන් අනිත්‍ය. අපි දෙයක් තියනවා කියලා ඒක අනිත්‍ය කරන එකයි අනිත්‍ය කරන්න බෑ කියනකොට දෙයක් පිළිකන්නේ. නිත්‍ය කළොත් තමයි දෙයක් ගැන කතා කරන්න පුළුවන්. නිත්‍ය සංඥාවෙන් අරන් ඕක වෙනස් වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි අනිත්‍ය කියන්නේ පිහිටන්නේම නැතිකම අර වතුරේ ඉන්න බල්ලා වගේ. බල්ලෙක් ඉන්නවා ඕක වෙනස් වෙනවා කියන්න පුළුවන්. වතුරේ ඉන්න බල්ලා පිහිටුවට පස්සේ ඌ වෙනස් වෙනවා කියන්න පුළුවන්. ඕක ලෝකෙට අයිතිද? දැන් මේ කියන්න හදනේ පිහිටන එකම පිහිටවන්න බැරි කම. ඒ පිහිටන්නේ මෙහෙ හේතු යෙදෙන හින්දා තියෙනවා කියලා හිතනවා මිස ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. මේ හේතු යෙදුනේ නැත්නම් එහෙම දෙයක් කතා කරන්නවත් බෑ. අනේ ඕක ඔය අනිත්‍ය කියන්නේ ලෝකෝත්තර දෙයක්. ලෝකයක් හැදුවේ සමුදය දන්නේ නැති හින්දා. සමුදය පිහිටනකන් ලෝකේ තියෙනවා. හැබැයි ඔතන අනිත් පැත්ත තමයි ලෝකයේ පිහිටන්න සමුදේ යෙදුන්නේ නැත්නම් ලෝකයක් පිහිටන්න. එතකොට ලෝකෝත්තර ලෝකේ ඉක්මාන. එතකොට අර තියෙන දේක අනිත්‍ය නෙමෙයි ඒක. දැන් විද්‍යාවෙන් හරි ලෝකෙට අයිති දැක්මෙන් හරි තියෙන දේක අනිත්‍ය තමයි. එහෙම දෙයක්ත් තියෙනවා. ඒකට බුදුදහම කියන්නේ අර විපරිණාම කියලා. වෙනස් තත්ත්වයකටපත් වෙනවා. ඒ විපරිණාමයේ හින්දා දුකක් තියෙනවා. හැබැයි අනිත්‍ය හින්දා දුක ඊට වඩා ගැඹුරුයි. නිත්‍ය කරන්න බැරි කම. විපරිණාමය කියන්නේ තියෙන දේ වෙන. දැන් මේ ශරීරේ වෙනස් වෙලා වයසට යන හින්දා දුකයි. ලෙඩ වෙන හින්දා දුකයි. ඒක ලෝකෙට අයිති දුක. හරි. දැන් ඊට වඩා මේක සංසාරෙට බලපාන දුකක් තියෙනවා. මේ මම හදපු හින්දායි දුක. මම හදන්නේ හේතු යෙදෙන හින්දා. සමුදයක්. ඒ සමුදේ නැත්තම් මම පිහිටන්නේ. يعني මම කියලා දෙයක් ගැන කතා කරන්නවත් බැරි වෙනවා. පිහිටන්නේ නැහැ කියන්නේ ඒකයි. එතකොට තියෙන මම නැති වෙනව නෙවෙයි. මම කෙනෙක් පිහිටවන්න බැරි වෙනවා. ඇත්ත ඇති හැටි දකිනකොට ඒක අර ලෝකෝත්තර කියන්නේ ලෝකෙ ඉක්මවා යනවා කියන්නේ. එතකොට ලෝකයට අයිති දේවල් වලින් ඒක කතා කරන්න බැරි වෙනවා. හරි ලෝකයක් කියන එකත් මේ හිතෙන් හදාගත්තු අපි නිකන් අර හීනෙන් හදාගත්තු දෙයක් විශ්වාස කරලා වගේ වැඩන්නේ නේද? ඒතර ඇත්ත දැනගත්තු දවසට හීන එකක්වත් ඒව යෙදෙන්නේ නැහැ නේ, අදාළ නැහැ නේ, පිහිටන්නේ.
ඒ කියන්නේ හීනයක් තමයි.
ඔව්. හීන පේන්නේ නැහැ නේද? නම් පිය ඇත්ත කියලා හිතන එකයි හීනේ කියලා හිතන එකයි දෙකක් නේ. මේ රහතන් වහන්සේට අපි ඇත්ත කියන එකත් හීනයක්. කරන්නේ ආද ලෝකෙත් හිතේ මුලාවක් නේ. අවිද්‍යාවෙන් මෝහෙන් හදපු දෙය. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර වෙනකොට ලෝකයක් පිහිටන්නේ. මොකද ලෝකෙ හදලා තියෙන්නේ මුලාව. නොහොම දෙයක්
තියෙනවා.
ඔව්. එතකොට රූපයේ මුලාවෙන් තමයි අපි රූපයක් බාර ගන්න තියෙන්නේ. ඒකෙන් මිදෙන්න තමයි කායනුපස්සනාව වඩන්න කියන්නේ. රූපයේ ඇත්ත ඇති හැටි දකින්න, රූපයේ පිරිසිඳ දකින්න. ඇත්තයි කියන්නේ බුදුහාමර. රූපයේ පිරිසිඳ දකින්න, ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි කියන්නේ ඒක බුදු කෙනෙක් හිටියත් නැතත් ලෝකේ පවතින අපි මුලින් බුදුහාමුදුරුවෝ කියපු හින්දා තමයි ඒක විශ්වාස කරන්නේ. ඒනට ඒක අපේ දැක්මක් වෙනකොට බුදුහාමුදුරුවෝ කියපු හින්දා නෙමෙයි. ඕක තමයි පවතින ඇත්ත. පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඒව ඔක්කොගෙම මිදෙනවා. ඒ කියන්නේ රූප පිහිටන්නේ. සමුදේ දකින්න සමුදේ ඉන්නකන් තමයි රූපේ තියෙන්නේ.
يعني රූප දකින්න ඒවා
පාදන්නේ. නෑ ඔය රූප දකින්නගෙන අය රූපේ තියාගෙන. එතකොට තියෙන රූපේ තමයි නැති කරන්න හදන්නේ. දකින්න රූපේ නැති කරන්නව නෙමෙයි මේක. අර බල්ලගේ උපමාවෙන් හිතන්න. ඉන්න බල්ලෝ නැති කරනවා නෙමෙයි. නේද? වතුරේ ඉන්න බල්ලෝ නැති කරනවා නෙමෙයි. ඒ බල්ලෙක් හැදුවේ මේ පැත්තේ මේ සමුදේ මුලාවක් හින්දායි ඕක පිහිටි. මේ මුලාව නැත්තම් ඒව ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ තියනවා කියනවත් නැහැ කියනවත් ඒක යෙදෙන්නේ නැහැ. රූප ඉක්මවා යනවා කියනකොට රූප තියනවා නේද කතාවක් නෙවෙයි. රූපේ පිහිටන්නේ. ඒකයි ආයේ උපදින්නේ නැහැ. රූප උපදින්නේ නැහැ. නැමත නූපදින తත්වය කියන්නේ ඒකයි. දැන් අපිට තියෙන්නේ උපදින తත්වය. රූප උපදිනවා කියන්නේ අපිත් උපදිනවා. දැන් රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීම නැති කියලා සම්පූර්ණයෙන්. එතකොට ඒ කන්දානම් පවතු බව ස්කන්ධයන්ගේ පහළ වීමක් නැති කියලා. ජාතිය කියන එක. නේද? ජාති කියලා කියනවනේ නේද? ආයතනානම් පටිලාභෝ. මේ ආයතන පහළ වීම. ස්කන්ධයන්ගේ පහළ වීම. ඒවා නැහැ. ජාතියක් නැහැ. අපිට ඕවා තියෙනවා. උපදින්න නැති දෙයකින් අපිට කතා කරන්න බෑ. අන්න එහෙම ධර්මතාවයක් මේ ලෝකෝත්තර දැක්ම කියන්නේ. ඒක ඉතින් අපිට ලෝකෙට අයිති රූපවල ඉඳන් ඕක තේරුම් ගන්න අමාරුයි. ඒකයි මේ වඩන්න ප්‍රඥාව වඩන්න කියන්නේ. රූපේ ඇත්ත දකින විදිහට ප්‍රඥාව වඩාගෙන යන්න කියන්නේ ඒකයි.
හේතු නිසා හටගන්න පළයක්
ඒ වගේ හේතු දකින්න ඕනේ. එතකොට හේතු කියන්නේ ඇත්තටම අපේ අවිද්‍යාවයි මුලාව. කෙලවරටම ගියාම හේතුවල අවිද්‍යාව. ඇත්ත ඇති හැටි නොදන්නකම. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. එතකොට අපි මේ රූප තියනවා කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම. මුලා වුණොත් මේ හේතු නිසා දැන් අපිට බල්ලා ගැන කතා කරත හැකි. ඒ බල්ලා මුලා වෙලා ඉන්නේ මේ හේතු යෙදෙන හින්දා. හැබැයි අපි කතා කරන්නේ අර රූපේ ගැන. ඒ මානසිකත්වයට එහෙම පේනවා කියලා එහෙම හිතන්න පුළුවන්. එතකොට තියෙන රූපේ කායය ඇත්ත බලබලා ඉඳීමක් නෙමෙයි. ඒක ඉක්මවා ගියාට පස්සේ එතකොට කියන්න පුළුවන් අරයගේ මේ රැවටීම තියෙන හින්දා රූපේ බාරා. එයාගේ රැවටීම තියෙනකන් එයා ශරීරයක් බාරා. ඒ ඇත්ත තත්ත්වෙදි ශරීරයක් පිහිටන්නේ. ඒ කියන්නේ ඒක තමයි මම කියේ අරූපාවචර මට්ටමේදී කිසිම රූපයක් නැහැ නේද? ඒ ඇත්ත අවබෝධ කරන්න කලිනුත් එහෙමනම් රූපයේ පිරිසිඳ දැක්ක කියන්නේ ආයේ උපාදාන කරන්න දෙයක් නැහැ කියන්නේ. නචගින්චි ලෝකේ උපාදීති. රූපය කියන ලෝකෙ කිසිවක්ම නැහැ උපාදාන කරන්න. පිටිටන්නේ.
ඒ රූපාවචර මට්ටමට ගිහිල්ලා ඉතින් වැඩක්
නැහැ. ඔය ඒ ඇත්ත දැකලා නෙමෙයිනේ. ඒක යටපත් කිරීම. ඒ යටපත් කිරීමේ බලේ ඉවර වුණ ගමන් ආයේ එනවා. ඒක නිකන් අපි දැන් අපට තරහ නැහැ නේ. එුණාට තරහ යන්නේ නැහැ කියන්න බෑ. හේතු යෙදෙනකන් ඒක යටපත් වෙලා. ඒතර රූප මතුවෙන්න හේතු ඒ ටික යටපත් වෙලා තියෙනවා. ආයේ කන්ඩිෂන්ස් ටික යෙදෙනකොට ආයේ තියෙනවා. ඒතර අරූපාවචර ලෝකේ ඉපදුණත් බ්‍රහ්මයේ කියලා ඉපදුණා. ඒ කාලේ ඉවර වුණාට පස්සේ ආයේ රූප ලෝකෙට වෙනවා. ගිනිකූර ගහනකම් ගින්දර එන්නේ නැහැ නේද? එතකොට මේ අවිද්‍යාව තියෙනකන් තමයි ලෝකෙට අහුවෙන්නේ. ඒකයි දැන් ලෝකේ පවතින දුක මත කියන්නේ තෝකන ලෝකයක් හැදිලා තියෙන දුක මත දැන් රූප කියන්නේ දුකමයි අපට ඕක දුකයි කියලා පේන්නේ මොකද ඕක අපි මුලාවෙන් හදපු දෙයක්මයි දැන් බල්ලා වතුරේ බල්ලෙක් හැදුවේ මුලාවෙන්මනේ ඒක ඌට තේරෙන්නේ නැහැ අපි දන්නානේ නේද එතකොට මේ රූපේ හැදීමම දුකක් ඌට තේරෙන්නේ නැහැ ඒක දුකයි කියලා එනකොට අපිට පේනවා ඒක දුකක් කියලා නේ ඒ වගේ තමයි බුදුහාමුදුරුව වෙන්නනේ දැන් අපි රූප බාර ගන්න එකම දුක මොකද ඌක මුලාවෙන් හදපු දෙයක් අවිද්‍යාවෙන් හදපු දෙයක් අවිද්‍යාව නිසා විශ්වාස කරන දෙයක් ඒක දුකයි කියලා පේන්නේ ඔය අවිද්‍යාවෙන් නැතුව මොකද්ද தත්ති කියලා අවබෝධයක් එනකොට තමයි ඒක තමයි අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා දුකයි දුකට හේතුවයි නිරෝධයයි මාර්ගය ඒක ගැන නිකන් දල අවබෝධයක් වෙනවා දැන් මේ රූප පිහිටියේ නැත්තම් දුකක් තියෙන්න පුළුවන්ද මේ රූප තියෙනකොටනේ දුක මේ රූප පිහිටියේ නැත්තම් දුක්ඛ නිරෝධය ඒක නුවණට දකින්න පුළුවන් අනේ දැක්ම තමයි සම්මාදිට්ඨියෙන් මේවා පිහිටන්නේ අපේ කෙලෙස් මට්ටමට. ඕවා පිහිටියේ නැත්තම් රූපේ නිසා විඳින කිසිම දුකක් තියෙන්න බෑ. තාම හැබැයි රූපේ ඉක්මවා ගිහිල්ලා නෙවෙයි. මේ වගේ තත්ත්වයක් තියනවා කියලා නිකන් හිතා ගන්න පුළුවන්. ඒ ගතිය උදව් වෙනවා ඊළඟට එතෙන්ට යන්න. නැකයි සම්මාදිට්ඨිය උදව් වෙනවා ඊළඟට මාර්ගය වඩන්න. එතකොට අපි දහමක් අහලා ගන්නේ අන්නක ගැන නිකන් දල අවබෝධයක්. ඒක තමයි සත්‍ය ඥානය කියන්නේ. ඒ සත්‍ය ඥානි තියෙන කෙනාට කෘත්‍යයක් තියෙනවා. එතකොට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ. සම්මාදිට්ඨිය තියෙන කෙනාට ඉතුරු මාර්ගාංග ටික වඩන්න පුළුවන්. සම්මාදිට්ඨිය නැත්තම් බෑ. එතකොට කරන්නේ අර ලෝකෙට අයිති දෙයක් තමයි කරන්නේ. කෙලස් යම් කිසි මට්ටමකට යටපත් කිරීම. එහෙනම් තමයි දහමක් අහලා දකින්නම ඕන කියන්නේ. එහෙනම් කෙනාටයි කියන්නේ සද්ධර්මය අහලා ආර්යයන් මුණ ගැහිලා සද්ධර්මය අහලා නැත්නම් ආර්ය දර්ශනය මොකද්ද කියලා විමසන එකෙන් සද්ධර්මය අහලා එහෙම කෙනාට විතරයි මේ යෝනි සමනසිකාරේ හරි ධම්මානුධම්ම ප්‍රතිපදාව හරි තියෙන්නේ. ඔව්. ඒ දෙක එන්නේ දහමක් අහලා දකින්න කෙනාට විතර. ඔව්. ඒක තනියෙන් උපද්ද ගන්න බෑ. බුදු දහම එකමයි ඒකට යන්නේ. සත්‍යයන් සත්‍ය ඥානය ගැන තමයි අපි ඔය කතා කරේ. දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. නේද? මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගත්තට අපි තාම රූපවලට අහු වෙනවනේ. නේද? නෑ දැන් රූපවලට අහු වෙන්නේ මේ හේතු හින්දා කියලා අපිට නුවණින් බැලුවොත් පේනවා. එනකට තාම රූපෙට අහු වෙනවා. හරි? ඒක සත්‍ය ඥානය කියන්නේ දැන් දැනට අපේ කෙලෙස් ඉදයි අපි රූපෙට අහුවෙන්නේ. මේ කෙලෙස් නැති වුණත් රූපෙට අහුවෙන්නේ නැහැ. කියන නුවණක් එනවා. මේ Nirodha ගැනත් අවබෝධයක් තියෙනවා. මේ හේතු යෙදෙන කන් රූප තියෙනවා. මේ හේතු යෙදෙන්නේ නැත්නම් රූප පිහිටන්නේ. එහෙමනම් ඒ தത്വෙට එන්න මොකද්ද කරන්න ඕන කියලා ඔන්න නුවණක් එනවා. එතකොට සත්‍යඥාන. දැන් දුකක් දන්නවා, සමුදයක් දන්නවා, Nirodhaත් දන්නවා. දැකලා නැති වුණාට මාර්ගේ වැඩිලා නැහැ මාර්ගේ වැඩුවොත් මේක අවබෝධ වෙයි කියලා ඔන්න නුවණක් එනවා එතකොට චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය දැන් එයා දන්නවා ඊළඟට එහෙනම් මෙන්න මේ වගේ වඩන්න ඕන ඒක තමයි කෘත්‍ය කෘත්‍ය ඥානය ඒ කෘත්‍ය ඥානේ තියෙන කෙනාට කෘත්‍ය කරන්න පුළුවන් මාර්ගේ වඩන්න පුළුවන් එතකොට ඒක වඩාගෙන යනකොට කවදා හරි සම්පූර්ණ අවබෝධය ආපු දවසට ප්‍රත්‍යක්ෂ ඥානෙ ආපු දවසට තවත් කරන්න දෙයක් නැහැ. ඒතර කෘත කරලා ඉවරයි කියලා දැනගන්න. ඒතර ඒක දැනගන්නත් සම්මාදිට්ඨිය තියෙන්න ඕන නේද? සත්‍ය ඥානෙ තියෙන්න ඕන. සත්‍ය ඥානෙ තියෙන කෙනාට කරන්න ඕනේ මොකද්ද කියලා අදහසක් එනවා. ආර්ය දර්ශනය මොකද්ද? සත්‍ය හතර ගැනම ඥානය. දුක කියන්නේ මේකයි, ඒක හටගත්තේ මේකයි. ඒකට ඒ හේතුව නැත්තම් ඕක නෑ. හටගන්නේ. එහෙනම් ඒකට ඔව් මාර්ගයක් තියෙනවා. කියන එක දැනගන්න එක සත්‍ය ඥානය. ඊළඟට එයා මාර්ගේ වඩනවනේ. ඔය අවබෝධයෙන් ඒ කෘත්‍ය ඥාණයෙන් කරන එක. කෘත්‍ය ගැන ඥානයක් තියෙන කරන්න ඕන මොකද්ද කියලා නුවණක් තියෙනවා. ඒකට කෘත්‍ය ඥානය. ඒ වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ. එතකොට ඒක කවදා හරි يعني රහත් වෙන මොහොතේදී දැනගන්නවා, තවත් කරන්න දෙයක් නැහැ. අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරුනා කියලා දැනගන්නවා. එතකොට කෘත කරලා ඉවරයි. එතකොට රහතන් වහන්සේට තමයි කෘතඥාන. ඔව්.
එතන සෝතාපන්න බව යම කෙනෙකුට යාත දැනගන්න දෙන්නේ.
ඔව් කරලා ඉවරයි කියලා. ඔව්.
සෝතාපන්න කෙනෙකුට
ඇන්නේ නැද? ඔය කොටස් ටික තියෙනවා ඔය මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි එක. මූලපරියාය සූත්‍රයේ කියනවා දැන් කෘතඥයා ලෝකේ දකින්නේ කොහොමද? ඊළඟට ආර්ය පුද්ගලයා, ශ්‍රේක පුද්ගලයා. ඒ කියන්නේ මගපල ලාභින් තාම රහත් වෙලා නැහැ. හරි. අනාගාමි කෙනා වෙන්නත් පුළුවන්. ඒගොල්ලෝ ලෝකේ දකින්නේ කොහොමද? සෝවන් ඉඳලා මේ මාර්ගයේ ඉන්න අය. ඊළඟට රහතන් වහන්සේ ලෝකේ දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ලෝකේ දකින්නේ කොහොමද? එතෙන්දි රහතන් වහන්සේයි බුදුරජාණන් වහන්සේ එක වගේ. හරි. පෘථග්ජනයා දකින්න හැටි තමයි දැන් සතර මහා ධාතුව කියලාම බාරගන්න. පටවින් පටවිතෝ මඤ්ඤති. පටවිය පටවියමයි කියලා ගන්නවා. අර සේක පුද්ගලයා පටවින් පටවිතෝ මා මඤ්ඤති කියලා කියනවා. හරි. අය මං කියන්නම් මොකද්ද කියලා. ඊළඟට රහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ පටවින් පටවිතෝ න මඤ්ඤති. මඤ්ඤනා කරන්නෙම නැහැ. හරි. කෘතඥය මඤ්ඤනා කරනවා. ඒ කියන්නේ ඒක එහෙමමයි කියලා බාර ගන්නවා. අපි හිතමු දැන් බල්ලා වතුරට බිලා අන්න බල්ලෙක් ඉන්නවමයි කියලා බාර ගන්නවානේ. ඔක තමයි පෘථග්ජන ස්වභාවය. හරි. ඉන්නවමයි කියලා. ඔක තමයි මඤ්ඤනා කරනවා. ඉතින් අපි එතන පටවිය තියෙනවමයි කියලා දැන් බාර ගන්නවා. නේද? සතර මහා ධාතුව තියෙනවමයි. සතර මහා ධාතුවෙන් හැදිච්ච දෙයක්මයි ඔය තියෙන්නේ. කියන මට්ටමනේ. හරි. එතකොට ලෝකේ රූප ඔක්කොම තියෙනවා කියලා බාර ගන්නවා. පටවින් පටිතෝ මඤ්ඤති. රහතන් වහන්සේ නෑ මඤ්ඤති. එහෙම හිතන්නේවත් නෑ. ඒක පිහිටන්නේ. හරි. සතර මහා ධාතුවක් පිහිටන්නේම නෑ න මඤ්ඤති. ඊළඟට අත්තරේ ඉන්න අය මාර්ගේ වඩන අය ශේක පුද්ගලයා මා මඤ්ඤති. මා මඤ්ඤති කියන්නේ දැන් එයාටත් හිතෙනවා මේක තියනවා කියලා. ප්‍රත්‍යඥයට වගේ. හිතුණට එයා දන්නවා ඕක ඇත්ත නෙවෙයි. රහතන් වහන්සේ මේ වගේ ඕක පිහිටන්නේ. එහෙනම් මං මගේ ප්‍රඥාව වඩන්න ඕන නොපිහිටන මට්ටමට. එතකොට මඤ්ඤණා කරපු එකෙන් මිදෙන්න උත්සාහයක් තියෙනවා. මාමඤ්ඤති කියන්නේ ඒකයි. ඒකෙන් මිදෙන්න උත්සාහ කිරීමක්. ඒක තමයි මේ මාර්ගය වඩනවා කියන්නේ. මාර්ගයේ ඉන්නවා කියන්නේ. එයාට දැක්ම තියෙනවා. දැනට රැවටුණාට ඕක නෙමෙයි ඇත්ත தත්ති. කියලා දැක්මක් තියෙනවා. පෘථග්ජනයට එහෙම දැක්මක් නැහැ. රැවටුණා එක ඒක ඇත්තමයි කියලා බාර ගන්නවා. ශේක පුද්ගලයා, ඒ කියන්නේ සෝවන් පුද්ගලයාගේ ඉඳන් ඒක බාර මේක රැවටෙන ගතිය තියෙනවා. රැවටුණාට දන්නවා මේ කෙලෙස් ඉඳන් යොහොම බාර අරන් තියෙනවා. හරි. මෙහෙම බාර නොගන්න වට්ටමකුත් තියෙනවා. නමඤ්ඤති ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ සඳහා උත්සාහ කිරීමක් තියෙනවා. වර්ණ සටහන දැන් ඇහැට ගෝචර වෙන එකනේ වර්ණේ. වෙන කිසිම ආයතනයකට වර්ණේ ගෝචර වෙන්නේ නැහැ නේද? ඇහැට විතරයි. සද්ද. ඔව්. වර්ණ රූපේ සද්ද රූපේ වගේ නේද? එතකොට සද්දේ ඇහැට ගෝචර වෙන්නේ. ඔව්. ඔව්. ඉතින් වර්ණේ ගෝචර කරගන්නමයි අපි ඇහැ හදන්නේ. උපකරණයේ ස්වභාවය. අපි ඇහැක් උපද්දවගෙන තියෙන්නම වර්ණ දකින්න තණ්හාව හින්දා. වර්ණ දකින්න ආසාව තියෙන හින්දා. හරි. ඒකයි මේ ඇහැක් නොපිහිටන මට්ටමකුත් තියනවා කියන්නේ. අරූපාවචර මට්ටමේ ඇහැ පිහිටන්නේ නැහැ. වර්ණ රූපේ අදාළ නැහැ එතෙන්දී. ඒ වර්ණ රූපය බාර ගන්න නැති මට්ටම තමයි, ඒ කියන්නේ අරූපාවචර මට්ටම. රහතන් වහන්සේත් ඒ මට්ටම. දැන් ඇත්තටම අරූපාවචර මට්ටම ඒක අපරියාපන්න භූමිය කියලා කියන්නේ. දැන් අපි කියන කාම භූමි, රූප භූමි, අරූප භූමි. ආර්ය භූමියට කියන්නේ අපරියාපන්න භූමිය. අර තුනටම අයිති නැහැ. හැබැයි ඒකේ සමානතාවයක් තියෙනවා ටිකක්. සමහර ඒවායි අරූපාවචරයට. අද රූපස්කන්ධේ පිහිටන්නේ නැහැ. අරූපාවචර භූමියේ රූපස්කන්ධේ නැහැ. අපරියාපන්න එකේ රූපස්කන්ධේ නැහැ. ඉතුරු හතර තියෙනවා. හැබැයි ඒවයි පොඩි වෙනස්කමක් තියෙනවා කියලා දැනට හිතා ගන්න. ගොඩක් සමානයි අරූපාවචරයක. එතකොට දැන් රූපේට අහුවෙන්නේ කාම භූමි, රූප භූමි. රූප භූමියේත් රූප කිව්වට මේ අපේ මේ ඉන්ද්‍රිය පිනවන රූප මට්ටම නෙවෙයි. එතෙන්දී නිකන් සතර මහා ධාතු මට්ටම කියලා හිතන්නකො. හරි. එතකොට මේ අර රූප හදලා ගන්න මට්ටමක් නෙවෙයි එතන. හැබැයි රූප සංඥාවේ ඉන්නවා. රූප නැහැම කියන එකක් නෙමෙයි. ඒ රූපාවචර නැත්නම් අරූපාවචර කියනකොට තමයි රූපයක් කොහෙත්ම පිහිටන්නේ කියන එක. හරි. පැහැදිලි. ඔය ඉතින් අර අපේ අර අනුමාන ඥානෙට හදාගන්න මේ ධර්ම දැනුම උදව් වෙනවා. ඒවා එහෙම සඳහන් වෙනවා ඒවා. ටිකක් අභිධර්මයේ පැත්තේ තමයි ඔය කියලා තියෙන්නේ.